යාතේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ දරුවන් වන සමන්ති කුරුඳුවත්ත, දිල්හානි කුරුඳුවත්ත, රොහාන් කුරුඳුවත්ත, අප්සරා කුරුඳුවත්ත, අයර්ලන්තයේ සේවය කරන ලේලිය කසුනි අකේෂා කලන්සූරිය, බෑනාවරුන් වන චින්තක ප්‍රියන්ත කන්දගේ, සුජීව දිලිප් කුමාරයන් අය විසින්. පරලොව සැපත් ඥාති පිරිස වන මෙමුතුම් ධර්මදානීන් ජනිත වන කුසල් බලයෙන් පරලොව සැපත් ආර්යසේන කුරුඳුවත්ත ස්වාමි පුරුෂයාට භවගාමී සසර සැපවත්ව නිවන් සුවේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වෙසෙන ඥාති හිතමිතුරු පිරිස වන මෙමුතුම් ධර්මදානීන් ජනිත වන කුසල් බලයෙන් ජුනි මස පළමුවන දින ජන්මදිනය සැමරූ කුසුමා වීරසිංහ මහත්මියට සුභ ජන්මදිනයක් වේවායි සිත ආශිර්වාද ප්‍රාර්ථනා කරනු ලබන අතර එතුමියටත් ජයවතේ රුවන් පතිරණ ඉන්ද්‍රාණී ඒකනායක, ධනවතේ හේමලතා, SH වීරසිංහ යනායට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. දරුවන්ගේ රැකිරක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වී නිදුක් නිරෝගී සුවය හා චිරජීවනයේ සැලසේවායි ආශිර්වාද කරනවා. මුණුමුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ආශිර්වාද කරනු ලබන අතර නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබේවායි ආශිර්වාද කරනවා. ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබී පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණාව බෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේගේ දෙමව්පියන්ටත් ගුරු ස්වාමින් වහන්සේලාටත් මේ ධර්ම දානමය කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. හොඳයි සුපින්වත්නි, මේ වෙලාවේ මේ පින්වත් මව්වරු මේ දරුව හැම දිනාම මේ ස්ථානයේ රැස් වෙලා තිබෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට. ප්‍රඥානාලිකාව හරහා මේ දේශනාව විශාල පිරිසක් ශ්‍රවණය කරනවා. අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පින්වත් දරුවන් වන සමන්ති කුරුඳුවත්ත, දිල්හානි කුරුඳුවත්ත, රොහාන් කුරුඳුවත්ත, අප්සරා කුරුඳුවත්ත කියන මහත්ම මහත්මීන්, එවැගේම අයර්ලන්තයේ සේවය කරන කසුනි අකේෂා කලන්සූරිය, චින්තක ප්‍රියන්ත කන්දගේ සුජීව දිලිප් කුමාර කියන පින්වත් පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් මේ අම්මාවරු එකතු කරගෙන මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනු. මේ පින්තුන්ට අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, අපි ජීවිතේ ධර්මයෙන්ම බලන්න පුරුදු වෙන්න ඕන. ඒතර ජීවිතේ ධර්මයෙන්ම බලන්න පුරුදු වුණාම එයා ධර්ම ස්වභාවයට නිකතු වෙන්නේ. එතකොට එයා කඩා වැටෙන්නේ නැහැ. පිරිහෙන්නේ නැහැ. දැන් අපි බලන්න පුරුදු වෙලා තියෙන්නේ අපිට ඕන විදියට. අපි ලෝකයේ ඇසුරු කරන්නේ අපිට ඕන විදිහට. ඒ කියන්නේ මිනිස්සු කතාවටත් කියන්නේ මම කරන්නේ මට ඕන දේ කියලා. ඒක මහ උද්දච්ච ප්‍රකාශයක්. මේ අපි කරන්නේ අපිට ඕන දේ. ඔයාලට වැඩක් නැහැ නේ කියලා කියන්නේ. මම ගැන මම බලා ගන්නම්. ඔයාලා මං ගැන බලන්න ඕනේ නැහැ කියලා ඒ සමහර දරුවොත් කියන්නේ. ඇයි ඒ උද්දච්චකමට ධර්මයක් නැහැ. අම්මා ධර්මයේ දීලා නැහැ. දෙමව්පියෝ ධර්මයේ දීලා නැහැ දරුවන්ට. එතකොට හරීම උද්දච්ච කම්මතු වෙන්නේ. මම කරන්නේ මට ඕන දේ. ඉතින් මට ඔයා උපදෙස් දෙන්න ඕනේ නෑ. මමත් දැන් යමක් කමක් තේරෙන කෙනෙක් කියා ඔය මිනිස්සු කියන්නේ. ඒ අර ධර්ම ස්වභාවය අම්මා තාත්තා දීලා නෑ ඒ කාලේ. තේ ඔයගොල්ලන්ගේ ජීවිත උනත් බලන්න ඔයාලගේ කාලේ ඔයාලට උනත් ලොකුවට ධර්මයෙන් උදව්වක් හම්බුණාද දෙමව්පියන්? මොකද ඒ කාලේ ධර්මී කියලා එකක් දන්නේත් නැහැ ඒ අය. දැන් තමයි ඔය පටිච්ච සමුපාදය, පංචස්කන්ධය, සතර සතිපට්ඨානය, බොජ්ජංග ධර්ම මේවා ප්‍රායෝගිකව වඩන්නේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා මේ දැන් තමයි ඇහෙන්නේ. ඒ කාලේ ඇහුන්නේ හරියට. ඒ කාලේ ඉතින් ඒ අර විශේෂ එකට හේතුව තමයි ඒ කාලේ මේ ධර්මයේ ඇහෙන අවකාශයන් තිබ්බේ නැහෙනි වැඩි. සමහර ගුවන්විදුලි සංස්ථාවේ සතියේටම එක බණක් යන්නේ. ඉතින් රේඩියෙකට වැඳගෙන උකහගෙන ඉන්නවා. ඒ කාලේ අම්මලා රේඩියෙකට වැඳගෙන අහගෙන ඉන්නවා. දැනුත් ඔයාලට ඔය හොඳට බණ ඇහුනට මේ සමහර තැන් තියෙනවා ලංකාවේ. ඒගොල්ලන්ට බණ අහන්න අවකාශය නැහැ. සමහර ඔය තැන් තියෙනවා. ඒවා එච්චර දුෂ්කර තැන් ලංකාවේ තියෙනවද කියලා හිතෙනවා. එච්චර දුෂ්කරයි. හේන් වැඩ කරගෙන අහිංසක විදියට ජීවිතේ ගෙවන අය. මම දන්නවා මේ සමහර මේ කාලේ ඔයාලා විශ්වාස කරන එක නැහැ ඒක. සමහර ගම් තියෙනවා. ඒ ගමටම ටීවී දෙකයි තියෙන්නේ. අපි හිතන්නේ නැහැ මේ කාලේ ටීවී එකක් නැති ගියක් තියෙනවා කියලා. මේ දැන් තියෙන එක මම මේ කියන්නේ. වාහන යන්නේ. ගරාවැටිච්ච ඉස්කෝලයක් තියෙනවා. ළමයි 10ක් විතර ඉන්නේ. ගුරුවරු නැහැ. එනවා එයා ඉක්මනට මාරු වීමක් හදාගෙන යනවා. මොකද කැමති නැහැ ඉන්න බෑනේ. බස් එකෙන් බැහැලා ඒ කඳු පන්ති අතරින් ඒ ගමට යන්න ඕන. එහෙම යන්න ඕන. ඒ මහනුවර පැත්තින් පොඩක් එළියට ගියාම තියෙන එක තැනම් මම මේ කියන්නේ. ඉතින් හරි ලස්සනයි ඒ උනාට. ඒ ගම් හරි ලස්සනයි. ඇයි මේ ඕලාරික කෘතිම කෙලෙස් සහගත ලෝකයේත් එක තවම එකතු වෙලා නැහැ. ෆෝන් එකට සිග්නල් නැහැ. අපි දන්නවනේ දැන් දියුණුවයි හැම තැනම හොඳයි කියලා. නෑ එහෙම නෑ. ඒ ගමටම ටීවී දෙකයි තියෙන්නේ කිව්වා. ඉතින් ගේම ගෙවලුත් ඕන 20-25ක් ඇති. ඒ ගමේ ඈතින් ඈති මොකද මිනිස්සු ගිහින් ඒ ගම අත්හැරලා. ඒ ගමෙන් මිනිස්සු අයින් වෙලා ගිහින්. කැමති නෑනේ එහෙම දුෂ්කරව ඉන්න. ඒ ගම අත්හැරලා ගිහින්. මොකද ඒ ගමේට කතාවක් ගින් තියනවා මේ ගම ඉස්සරහට නා යනවා කියලා. එතකොට ඒ ගමේ මිනිස්සු ටිකක් යමක් කමක් තියන අය ඒ ගම අත්හැරලා පාර පැත්තට ඇවිල්ලා. නමුත් ඒත් ඔය අහිංසක උපාසකම්මල ඉන්නවා ඇති. ඉතින් ඒගොල්ලෝ මට කිව්වා මේ දැනුත් රේඩියකට බණ යනකොට එකතු වෙලා අහනවලු. ඒක රේඩියකන් නම් ඇති ගොඩක් ගෙවල් වල. නමුත් උපාසකම්මල බණ නැහැ නිතර හාඳුරු කෙනෙක් නිතර දකින්න නැහැ. ඒ උපාසකම්මලට ඇත්තටම ලොකිට යන්නුමනත් නැහැ. යාළුවෝ එහෙ ඉන්නවා ඉතින්. ඉන්නවට ඉන්නවා. හේනට යනවා උදෙම්ම. උදෙම්ම හේනට ගිහින් හේන් කොටාගෙන කුරහන් ටික වපුර ගන්නවා. ඉරිඟු හදා ගන්නවා. ඉතින් මාසෙකට වරක් විතර ගිහින් ලුණු එව මේව අරන් එනවා. එච්චර ලොකු එව ඕනේ නැහැ මිනිසුන්ට. ඉතින් එහෙම අරන් ඇවිල්ලා මේ ටීවී එක රේඩිය එකට මට අතින් කෝ එකවර මේ සනස අපි මේ ඒ කාලේ මේ ප්‍රඥානාලිකාව අපි බණ ගොඩක් ගියා නිතර බණ ගියානේ. ඒතකොට සනස බණ හතරක් විතර ගියොත් එදාට අපි එකතු වෙලා හේනට යන්නේ කිව්වා. එදාට අපි ওই මොන හරි හදාගෙන එකතු වෙලා බණ අහනවා කිව්වා. හරි සීතලයි මේ පැත්තේ. ඉතින් යාළ බණ අහනවලු එකතු වෙලා. සුන්දරයි ජීවිතේ. අපි හිතුවට අපේ ජීවිතේ ගොඩාක් දේවල් තියෙන එක තමයි කියලා. නමුත් නෑ මිනිස්සු හරි සුන්දර ජීවිතය. උපාස කම්මලා 15ක් 20ක් එකතු වෙලා බණ අහනවලු. ඒ බණ අහලා ඒ මිනිස්සු මේ බලන්නේ අහිංසකකම. ඒ බණ අහන්න එනකොට එක එක ඒවා අරන් එනවලු. සබන් කැටයක්, ටූත් පේස් එකක්, ගෙදර තියෙන මොන හරි එකක් අරන් ඇවිල්ලා ටීවී එකට පූජා කරනවලු. ද මෝඩ වැඩක් වගේ නෙපෙන්නේ. පූජා කරලා ටීවී එකට වඳිනවලු. බණ අහලා ඉවරුනාම ඒකල ඒ ටික ඔක්කොම එකතු කරගෙන බලන්න ඒකේ බුද්ධිමත් වැඩක් එක පැත්තෙන් මේ කියන්නේ. මෙහි ඉන්න මිනිස්සු ගේ මේ මෝඩ වැඩ. ඒ ටික ඔක්කොම එකතු කරගෙන ගිහින් පෝයට පන්සලේ හාමුදුරන්ට පූජා කරනවලු. ඔක්කොම එකතු කරගන්නවලු. බලන්න යාගේ ශ්‍රද්ධාව කොච්චර ශ්‍රේෂ්ඨද. මෙහි ලෝකේ මිනිස්සු කියයි මහ මෝඩ ජාතිය. නමුත් ඕගොල්ලෝ මෝඩ ජාතියක් කිව්වට ඕගොල්ලෝ ලබන්නේ නැති මිහිරි ආස්වාදයක් ඒගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ තියෙනවා. ලොකු දේවල් නැහැ. ජීවිතයත් මරණයත් පිළිබඳ ලොකු අපේක්ෂා නැහැ. අපිට ජීවිතය සහ මරණය අතර ලොකු ගැප් එකක් තියෙනවනේ. ඒගොල්ලන්ට එහෙම නැහැ. හෙට උදේ ඇහැරුණොත් වැඩ. ඇහැරු නැත්තම් කමන්නේ. කියලා ඒගොල්ලන්ට ලොකු අපේක්ෂා නැහැ. අපිට අර බලාපොරොත්තු අපේක්ෂා වැඩිනේ. ඒ නිසා අපි හෙට උදේ අවදි නොවෙන අවදි වෙන්න ඇති වෙයි කියලා දැනගත්තත් අපිට දාඩිය දාන මරණය වගේ එකක් කල්පනා කරන්නවත් ඒ මිනිස්සු එහෙම නැහැ. ජීවිතයේද මරණයේද අතර ඒගොල්ලන්ට තියෙන කෙස් ගහක විතර පොඩි වෙනසක් විතර අපිට ලොකු පරතරයක් තියෙනවා. ලොකු පරතරයක් තියෙනවා. ඒ මිනිස්සුන්ට එහෙම නැහැ. ඒ මිනිස්සු ඉතින් සාමාන්‍ය හොඳට කාලා නිදහසේ ඉන්නවා. ලෙඩ නැහැ. වීටික වංගෙඩිය කොටා ගන්නවා. ඉතින් මේ මිනිසුන් මහ ලොකු දේවල් නැහැ. නමුත් ඒගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ සහනයක් තියෙනවා. දැන් අපිට කොච්චර දේවල් තියෙනවද? කෝ දැන් අපිට බලාපොරොත්තු වෙච්ච සහනේ? ඒක නෑ නී පින්නොත් නී. ඒ අපි බලාපොරොත්තු වෙච්ච සහනේ අපිට නෑ. මිනිසුන්ගේ ජීවිත කියන්නේ ගොඩාක් දේවල් තියෙන එකම නෙමෙයි. ගොඩාක් දේවල් තියෙන ලෝකයට අපේ සිතින් වටිනාකම යන්න 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 දුක තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට දුක අඩුයි. ඔයාලට සාපේක්ෂව ඔගොල්ලෝ තියෙනවා, ඔගොල්ලෝ හිතනවා අපිට යාන වාහන තියෙනවා, යන්න ඉන්න පහසුකම් තියෙනවා, කෝල් කරපු ගමන් ගෙදරට බඩු ටික ගෙන ගන්න පුළුවන්. ඒක උයන්න බැරි නම් මේ විවිධ ඇප් වර්ග තියෙනවා, කෑම ඕඩර් කරගන්න පුළුවන්. ඒතර ගේට්ටු ළඟට ඇවිල්ලා කෑම ගෙනල්ලා කෝල් කරනවා. සල්ලිදීල කැමික් ගන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ කොච්චර පහසුද කියලා හිතුවට ඔයාලට මේ බාහිර පහසුවක් කියලා එකක් තිබ්බට ඔයාලගේ මනස තියෙන්නේ බොහොම අපහසු තැනක. සහනදායීකම තියෙන්නේ බොහෝ දේවල් රැස් වෙන තැන නෙමෙයි. ජීවිතේ බොහෝ දේවල් අස් වෙන තැන, අතහැරෙන තැන. ඒ නිසා ඔය පිනුතුන්ලා ජීවිතය තුළ මේ අත්දකින්න ජීවිතය ඇතුලේ අතෑරෙන්න දෙන්න ලෝකෙට. ලෝකෙට අතෑරෙන්න දෙන්න. අතහැරෙනකොට දාඩිය දාන කෙනෙක් වෙන්න එපා. ජීවිතය අතෑරෙනවනේ, දරුවෝ අතෑරෙනවා. ඉතින් අතෑරෙන එක ගැන කල්පනා කරන්න එපා. දැන් දරුවගේ යුතුකම් ටික ඔක්කොම කරලා, වගකීම් ටික ඔක්කොම කරලා, තමන්ගේ දුව හරි පුතා හරි විවාහ වෙනකොට නිකන් ගෙදර මලගමක් වුණා වගේ අඬන්න එපා, වැඩන්නේ. ඇයි? ඉතින් ඔයාගේ යුතුකම් ටික ඉවර වේගනේ යන්නේ. ඒ යුතුකම් කියන එක බැඳීම ඇතුලේ තියෙන දෙයක්නේ. බැඳීමත් එක්ක යුතුයකම් සංසන්දනය වෙලා පවතින. බැඳුණු තැන්වල යුතුයකම් විසි කරලා දාන්න අපිට බෑ. බැඳිච්ච හැම තැනකම යුතුයකම් වලින් අපට අයින් වෙන්න බෑ. ඒතර ඒක තමයි අදත් ඔයගොල්ලෝ එක් කරන්නේ. මිනිස්සු ඉතින් කියනවා විවාහ වෙන්න කලින් දැන් ඔය ඉන්න ළමයි එහෙම කියනවා අපි නම් ඔය අම්මලා වගේ කුස්සියේ ඉන්න කැමති නෑ. අපි මේ කොයි වෙලෙත් උය එහෙම ඔය අම්මලා තමයි ඔය කරන්නේ. අපි නම් ඔය කුස්සියේ ඉන්නේ. අපි හොඳ අවබෝධයෙන් ඉන්නේ. අපිට යම් අදහසක් තියෙනවා ජීවිතේ. අපි ජීවිතේ සැලසුම් කරලා දැනටත් තියෙන කියලා කියනෝ නේද? ඔය සැලසුම් ඔක්කොම වතුර යනවා. බැඳිච්ච තැන්වල එයාට එයාගේ වසඟේ පවත්වන්න බෑ. එයා මේ බඳින්න කලින් බැඳෙන්න කලින් ඔය ඔක්කොම කිව්වට ඔයාලත් එහෙම කිව්වේ නැද්ද? ඔය අහලා බලන්න අම්මලාගේ. ඒගොල්ලොත් ඒගොල්ලෝ ඒ කාලේ එහෙම කිව්වේ. කෝ දැන් මේ මට්ටමට ජීවිතේ එයාගේ වසඟේ පවත්වන්න පුළුවන් වෙලා තියෙනවද නැණි? එහෙනම් මේ මේක තමයි ජීවිතේ ලෝකයට අපි උගන්වන්න ඕන. මේ පුංචි දරුවන්ට පවා අපි ඒක කියන්න ඕන. මොකද්ද? සිතින් ලෝකයට බැඳෙන්න එපා කියලා. සිතින් ලෝකෙට බැඳින්න එපා. ඇයි? බැඳිච්ච හැම තැනකම අபிසංස්කාර රැස් වෙනවා. අபிසංස්කාර යම් තැනකද රැස් වෙන්නේ එතන තමයි දුක මෝරන්නේ. එතන තමයි දුක මෝරන්නේ. ඉතින් දුක අඩු වෙන්නේ නැහැ ඉස්සරහට. එන්න දුක වැඩි වෙනවා. එතකොට මේ දුකෙන් නිදහස් වෙනවා නම් විමුක්ත චිත්තෝ මිදුණු සිතක් වමනා කරනවා. ඒ මිදුණු සිතේ උඩම තමයි අරහත්වේ තියෙන්නේ. සිත මුදව ගන්න ඕන. මොන වගේද අපි සිත මුදව ගන්න ඕන? අපි සිත මුදවා ගන්න ඕන මේ පංචස්කන්ධයක් අපේ තුල හැම වෙලාවකම හට ගන්නවා. මොනවද පංචස්කන්ධය කියන්නේ? රූපස්කන්ධය, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියලා පංචස්කන්ධයක් අපි තුල නිරතුරුව හට ගන්නවා. ඒ පංචස්කන්ධයෙන් අපි මිදෙන්න ඕන. පංචස්කන්ධයෙන් අපි මිදෙන්න ඕන. දෙවෙනි එක, අපි තුල හැම වෙලාවකම කර්ම රැස් වෙනවා. ඔන්න අපි මිදෙන්න ඕන තැන් මේ කියන්නේ නිවන් දකින්න ඕන නම්. නිවන් දකින්න ඕන නම් මිදෙන්න ඕන තැන් අපි මේ කියන්නේ. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි අපි තුල කර්ම රැස් වෙනවා. අපි තුල නිරන්තරයෙන්ම කර්ම රැස් වෙනවා. ඒ කර්ම රැස් වෙන එකිනුත් අපි මිදෙන්න ඕන. දෙකයි. ඊළඟට අපි තුල වෙනවා හැම වෙලාවකම ආරම්මණ නිසා රාග ද්වේෂ මෝහ හට ගන්නවා. රාග ද්වේෂ මෝහ අට ගන්නවා. ඒ රාග ද්වේෂ මෝහ නිසා රාග ද්වේෂ මෝහ හට ගන්නකොට ඒ රාග ද්වේෂ මෝහ වලිනුත් අපි මිදෙන්න ඕන. ඔන්න මිදෙන්න ඕන තැන් අපිට බලන්න මේ ඔක්කොම එළියේ වේවන් නෙමෙයි. මේ ඔක්කොම මේ අපි කියන දේවල් තියෙන්නේ. ඒ කියන දේවල් එකක්වත් එළියේ දේවල් නෙමෙයි. ඒක තමයි විශේෂ දේ. එළියේ දේවල් නෑ. මිදෙනවා කියලා අපිට කරන්න එළිය මොකක්වත් නැහැ. දැන් අපි මිදෙන්න ඕන කාරණා කීයක් කිව්වද? තුනක් කිව්වා. එකක් තමයි අපි තුල නිරතුරුවම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පංචස්කන්ධයක් හට ගන්නවා. ඒ පංචස්කන්ධයෙන් අපේ සිත මුදව ගන්න ඕන. දැන් මේ වයසක අම්මලාට පවා හිතෙන්න පුළුවන් දැන් මම මොනවද කරන්නේ කියලා. එතකොට මේක දැනගෙන ඉන්න එක වටිනවනේ. මේක දැනගෙන හරි ඉන්න එක මේ අම්මලාට හොඳයි. එතකොට අපි පංචස්කන්ධෙන් අපේ සිත මුදව ගන්න ඕනේ. එක දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක අපි තුල කර්ම රැස් වෙනවා නිරන්තරයෙන්. හැම වෙලාවක මොකද්ද වෙන්නේ? කර්ම රැස් වෙනවා. ඒ කර්ම රැස් වෙන එකනොත් අපි මිදෙන්න ඕන. කර්ම රැස් වෙන එකනොත් මිදෙන්න ඕන. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි අපි තුල ආරම්මණ නිසා රාග ද්වේෂ මෝහ අට ගන්නවා. සිතේ හට ගන්න. ඒ රාග ද්වේෂ මෝහ වලනුත් අපේ සිත මිදෙන්න ඕන. රාග දේශ මොහොල්නුත් මිදෙන්න ඕන. ඒකිනුත් අපි අපේ සිත මුදව ගන්න ඕන. ඊට පස්සේ අපි මේ ජරා මරණ වලට නිරන්තරයෙන්ම ඇදීගෙන යනවා. මේ ජරා මරණ පැත්තට නේ යන්නේ. උපන් සත්‍යයා ඉපදිච්ච දවසේ ඉඳලම යන්නේ කොහෙටද? ජරා මරණ පැත්තට. අපි දැන් තරුණයි, අපි දැන් වයසයි, අපි දැන් අවුරුදු 50ක් විතර වෙනවා, මැදිවිය ඉක්මෙව්වා කිය කිය මේ කියන්නේ මොකද්ද? මේ ජරා මරණ පැත්තට යනවා කියන එක. අපේ ජීවිතයේ ටිකෙන් ටික ටිකෙන් ටික ලඟ වෙන්නේ උපන් හැම කෙනෙක්ගේම ජීවිතේ ජරා මරණ වලට. ඒකට වයස නෑ අදාළ නෑනේ. වයස අදාළ නෑ. හොඳට අම්මා ඉන්නවා. දැකලා නෑ ජරා මරණ වලට කිට්ටු වෙච්ච යාගේ පුතා. ගිහින් බලන්නකො රෝහල් වලට, ළමා රෝග සම්බන්ධ වාට්ටු වලට ගිහින් බලන්නකො. ලියුකේමියා වගේ රෝගී තත්ත්වයන් පීඩා විඳින පොච්චර පුංචි දරුවෝ ඉන්නවද කියලා. අම්මා හොඳට ඉන්නවා. අම්මා හොඳට සනීපෙට ඉන්නවා. යාට ගිහින් බහින ලෙඩක් නැහැ. ඒ දරුවා අම්මට කලින් ජරා මරණ පැත්තට තල්ලු වෙලා. මෙන්න මේ ජරා මරණ වලින් මිදෙන්න ඕන. හතරයි. මොන බලන්න කොච්චර බුදුරජාණන් සැවට පැහැදිලිව මේ කාරණා දේශනා කරලා තියනවාද කියලා බලන්න පින්වත්නි. ජරා මරණ වලිනුත් මිදෙන්න ඕන. ඊළඟ එක තමයි පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් බැලුවාම අපට තේරෙනවා අපිට පේන්නේ නැති බලපෑමක් අපට තියෙනවා. ලෝකයාට පේන්නේ නැති අදෘශ්‍යමාන නැහැ පාරභෞතික බලපෑමක් තියෙනවා. භෞතිකත්වෙන් එහා පැත්තේ. ඒකට අපි කියනවා මොකද්ද? මායя කියලා. මායяගේ බලපෑමක් තියෙනවා අපිට. මායя එක එක විදියට ගහනවා අපිට. මායя එක එක විදියට අපිට ආභියෝග කරනවා. ඉතින් මේ අපිට තේරෙන්නේ නැහැ මායя ගහන විදිය. සිහිනුවන නැත්තම් මායяගේ වසඟයට අහුවෙලා යනවා. කොච්චර එහෙම අහුවෙච්ච අය ඉන්නවද බලන්නකො. මායяට අහුවෙච්ච අය දැකලා නැහැ. දැන් පැවිද්දෝ පවා මායяට අහුවෙලා යන්නේ. දැන් මට මේ මම ඔකට ලස්සන දෙයක් ඔයාලට කියන්නද? එක හාඳුරු කෙනෙක් හිටියා මං හොඳට අහන්නේ හරි අවංකයි. ඒ හාඳුරු හරීම අවංක කෙනෙක්. ඉතින් හරීම අවංකයි සෝනස්. කාටවත් කරදරයක් කරන්නේ නැහැ. කාගෙන්වත් කඩා වඩා ගන්නේ නැහැ. සීමාවකට තමයි ගන්නේ. තුන් හොඳ ගුණවත් කෙනෙක් ඇත්තටම. ඉතින් මේ ළඟ හොඳට ධර්මයක් කතා කරනවා. හොඳට බණ හිමත් අහනවා. හරි. ඊට පස්සේ මේ මම දැමෑත කාලේ දැක්කේ නෑ එහෙම ධර්මයේ ගැන මන් දන්නේ නැහැ. මති වැඩි වුණඳු නෑ. මං වැඩ ඉන්න තැනට පහුගිය කාලේ ආවා. හරි. ඊට පස්සේ දානහිම වළඳලා බොහොම සැහැල්ලුවෙන් ඉතින් මේ හොඳට පාත්‍රින් දානි වළඳන්නේ. ඔකට ඉතුත් බොහොම පිළිවෙලයි අර ශ්‍රමණ සාරූප්‍යයට අදාළ විදියට උන්වහන්සේ හොඳට ඉන්නවා. ඊට පස්සේ මේ ටික වෙලාවක් ඉන්නකොට ඒ උන්වහන්සේන කුටියෙන් මට ඇහෙනවා නිකන් අර භජන් ගී වගේ ඇහෙනවා. නිකන් මියුසික් එකක් ඇහෙනවා මට. මම බැලුවා මේ මං ඉන්න තැන ඕවා ඇහෙන්නේ නැහැ වැඩි. බොහොම නිශ්ශබ්දයි. මං ගිහින් බැලුවා නිකන් මං දොරට තට්ටු කළා. උන්වහන්සේ වැඩ ඉන්න කුටියට තට්ටු කළා. ඒතර දොර ඇරියා. දොර ඇරියා මං ඇහුවා මේ මොකද්ද ඇහින්නේ කියලා. ඊට පස්සේ කිව්වා මේ විෂ්ණු දෙවියන්ට කියන ස්තෝත්‍ර වාගයක්ලු. මං ඇහුවා ඇයි කියලා. නෑ මම මේක උදේටත් අහනවා කිව්වා. හවසටත් මම මේක අහනවා කිව්වා. මේකෙන් මට හරියට මේ යහපතක් තියෙනවලු. මට මේකෙන් යහපතක් තියෙනවලු. මං කෝ ආ හොඳයි කියලා මං දොර වහලා ආවා. ඒ මොකද්ද? ඒ මායя අභියෝග කරපු විදිය. බලන්න ඒ හාඳුරුගේ ගුණවත්කම් ඇතුලෙන් මායя ගහපු පාර කොහමද? මායяගේ දිරච්ච ලනුව කොහමද යගිලලා තියෙන විදිය? එයා මට කියනවා ඒ සම්නන්සි මම මේ උදේවහම මේක අහනෝනේ. උදේවහම මම මේක අහනවා. ඔන්න ඔය වගේ අපට පේන්නේ නැති විදියට ධර්මයෙන් අපි ක්‍රමානුකූලව සිහිනුවන දුර්වල වෙනකොට, සතර සතිපට්ඨානෙ දුර්වල වෙනකොට, ඥාන සම්ප්‍රයුක්තකම දුර්වල වෙනකොට, පටිච්ච සමුප්පාදයේ ඔස්සේ විමසා බලන එක දුර්වල වෙනකොට, ඉන්ද්‍රිය සංවරය අහිමි වෙනකොට, සීලේ විපත්‍ය කරා යා එකතු වෙනකොට, කෙලෙස් විතර්ක තමා තුළ හට ගන්නකොට, ඒක ඉවසගෙන කෙලෙස් විතර්කයට ප්‍රතිචාර නොදක්වා ඉන්න බැරි වෙනකොට, පින්වත්නි මාර්යා එහෙම ගහනවා. මාර්යා විදියට අභියෝග කරනවා. ඊට පස්සේ ධර්ම මාර්ගය ඉවරයිනි. ආයි ධර්ම මාර්ගයක් නැහැ. අර ඒ කියන්නේ හීන් සීරුවට තමයි අර සමහර මිත්‍යාවලට අහුවෙන්නේ. ඒකෙන් කියන්නේ මේ දෙවියෝ නැහැ, විෂ්ණු දෙවියෝ කියලා එකක් නැහැ, කෙනෙක් නැහැ, යා සත්පුරුෂ නැහැ කියලා එහෙම නෙමෙයි. අර නිවන් මඟෙන් අයින් වෙලා ලස්සන්ට යා අර දෘෂ්ටියට අහුවෙලා දැන්. ඉතින් උදේහවහ භාග්‍යතුන් වහන්සේ වනි සිහි කරන්න ඕන භික්ෂුව. උදේහවහ එයාගේ සීලේනි ප්‍රතිවේක්ෂණ කරගන්න ඕන. උදේහවහ එයා ධර්මීනි ප්‍රතිවේක්ෂණ කරන්න ඕන. උදේහවහ තමන්ගේ සිත සතර සතිපට්ඨානෙ ඔසේ ඇතිවෙන නැතිවෙන විදිය බලන්න මිනිත්තුවක් දෙකක් හරි වෙන් කරගන්න ඕන. දැන් එයා මොකද්ද කරේ? එයා අර ෆෝන් එකේ ස්තෝත්‍ර ටිකක් අරගෙන ඒකට කන් දීගෙන ඉන්නවා. උදේත් දෙනවා, උදේත් කන් දෙනවා, හවසත් කන් දෙනවා. ඔන්න අමාරු වැටිච්ච විදිය. ඔන්න බලන්න අමාරු වැටෙන විදිය. නම් මතක තියාගන්න භික්ෂුවකුත් ඒ විදිහට. දැන් බලන්න එකෙන් ඒ භික්ෂුව ලාභ සත්කාර බලාගෙන දෙකට ආවුනේ. දැන් ඔයගොල්ලෝ කියන්න පුළුවන් නෑ ඉතින් භික්ෂුවකට නිවන් මඟ අහිරෙන්නේ ලාභ සත්කාර නිසා. ලාභ සත්කාර නිසා තහුව වෙනවා තමයි. ලාභ සත්කාර නිසා තහුව වෙනවා තමයි. හැබැයි මතක තියාගන්න පින්වත්නි, මේ මාර්යා ගහන විදිය අපට හිතාගන්න බෑ. මාර්යා අභියෝග කරන විදිය පින්වත්නි අපට හිතා ගන්න බෑ. ඒක පින්වත්නි අපට හිතා ගන්න බෑ. ඔන්න ඔය මාරපාක්ෂික බලවේගය අතික්‍රමණය කරන්න ඕන. ඔන්න ඔය පස් තැනදී අපි දක්ෂ වෙන්න ඕන, නිවන් මඟ වඩා ගන්න ඕන. ජීවිතේ අවබෝධය කරා යනවා නම් ඔන්න ඔය පස් තැනදී අපිට සංවේදීකමක් තියෙන්න ඕන පින්වත්නි. ඔය පස්තැන හොතට ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට පින්වත්නි කෙලෙසුන්ගේ අභියෝගයට යහු වෙන්නේ නැහැ. මාර්යාගේ අභියෝගයට යහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ වයස තත්ත්වය තරාතිරම ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බෙදීමක් නැහැ පින්වත්නි මේකට. බෙදීමක් නැහැ. එහෙනම් ඔගොල්ලෝ සංවේදී වෙන්න ඕන තැන් පහක් තියෙනවා. මොකද්ද? නිරතුරු අපි තුල පංචස්කන්ධයක් හට ගන්නවා. රූපය, මේ රූපස්කන්ධය, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඒ පංචස්කන්ධේ නිරතුරුව හැම වෙලාවකම හට ගන්නවා, හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒ හටගෙන නිරුද්ධ වෙන පංචස්කන්ධයේ කෙරෙහි උපාදානයේ නොවීමක් තියෙන්න ඕන. එතකොට උපාදානයේට හිතවත් ධර්මී මොකද්ද? පංචස්කන්ධේ. ඒකනි පංච උපාදානස්කන්ධය කියන්නේ. දැන් අපි තුල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක් නේ. රහතන් වහන්සේ තුල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? පංචස්කන්ධයක්. උපාදානයක් නෑ රහතන් වහන්සේට. රූපේ තියෙනවා. රහතන් වහන්සේටත් වේදනාව හට ගන්නවා. රහතන් වහන්සේටත් සංඥා හට ගන්නවා. සංස්කාර හට ගන්නවා. රහතන් වහන්සේටත් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන විඤ්ඤාණස්කන්ධය හට ගන්නවා. නමුත් එහෙම හට ගන්නකොට ඒ පංචස්කන්ධයේ කෙරේ උපාදානය කියන එක ඇති නොවන ආකාරයට රහතන් වහන්සේ තුල යම් කිසි අවිද්‍යාව දුරු වීමේ ස්ථාවරත්වයක් රහතන් වහන්සේ තුල පවතිනවා. නම් අපිට මේ ස්ථාවරත්වයක් නැහැ. අපි තුල පංචස්කන්ධය හට ගන්නකොට ඒක දැඩිව උපාදාන, නිකම් උපාදාන නෙමෙයි. දැඩිව උපාදානය කරගන්න මට්ටමට තමයි අපේ ඇතුළාන්තයේ අපි ලෑස්ති කරගෙන ඉන්නේ. එතකොට අපි එතන සංවේදී වෙන්න ඕනේ. දෙවෙනි එක මොකද්ද? කර්මයේ ඉස්සරහා සංවේදී වෙන්න ඕන. තුන්වෙනි එක මොකද්ද? රාග දේශ මොහ ඉස්සරහා සංවේදී වෙන්න ඕන. හතරවෙනි එක ජරා මරණ දුක පැත්තට යන බව දැනගෙන අඳුනාගෙන තේරුම් අරගෙන වටහාගෙන ඒ ගැන සංවේදී වෙන්න ඕන. පස්වෙනි එක මාරපාක්ෂික බලයක් තියෙනවා අපේ පස්සෙන් නිවන් මගින් අපි වැදලා ගන්න. අනික මතක තියාගන්න මේ නිවන් මගේදී විතරයි මාර්යා අභියෝග කරන්නේ. සසර මගේදී මාර්යාගේ අභියෝගයක් නැහැ. සංසාර ගමනේදී මාර්යා අභියෝග කරන්නේ පින් කරද්දී මාර්යාගේ කිසිම අභියෝගයක් නැහැ. ඇයි පින කියන්නේ සසරට අයිති එකක්නේ. පින් කළාම ආයෙ උපදිනවනේ. පින් කළා කියලා විපත නැවතින්නේ නැහනේ. එහෙනම් පින් කරද්දී මාර්යා අභියෝග කරන්නේ නැහැ. නිවන් මඟ වඩද්දී තමයි මාර්යා අභියෝග කරන්නේ. නිවන් මඟ වඩද්දී මාර්යා අභියෝග කරන්නේ පින් කරද්දී නෙමෙයි. ඒකනේ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ පිණිස අබිනිෂ්ක්‍රමණය කරනකොට මාර්යා ඇවිල්ලා කිව්වලුනේ. මොකද්ද මාර්යා ඇවිල්ලා කිව්ව කියන්නේ? සමහරවිට මාර්යා ඇවිල්ලා කිව්ව කියන්නේ මේ පේන මට්ටමින් ඇවිල්ලා කිව්ව නෙවෙයි වෙන්න ඇති. හීනෙන් මගේ සමාට පේන්න ඇති බෝධිසත්වයන් වහන්සේට. අපි දන්නේ නැහැ කොහොමද කියලා. හැබැයි මෙන්න මෙහෙම ප්‍රකාශයක් මතු වුණාලුනේ බෝධිසත්වයෝ තුළ. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේට කතා කරාලු බෝධිසත්ව කාලේ මාරය ඇවිල්ලා ඒ සිද්ධාර්ථ නැගිටින්න නැගිටින්න කිව්වලු. එහෙම ඇවිල්ලා සිද්ධාර්ථ නැගී සිටින්ට මේ ලෝකයේ පරම සත්‍ය කියලා එකක් නැහැ. සත්‍ය කියන්නේ මේ පේන ලෝකෙට. පරම සත්‍ය කියලා එකක් ලෝකේ නැහැ. සත්‍ය කියන්නේ මොකටද? මේ පේන ඒවා ටිකට. පේන ඒවා ටික තියෙන්නේ, ඇහෙන ඒවා ටික තියෙන්නේ, අපට දැනෙන ඒවා ටික තියෙන්නේ. ඔච්චරයි ලෝකේ සත්‍ය. අපිත් ওই ටික නෙමෙයි හිතාන ඉන්නේ. ඔය ටික ඔය විදිහට හිතාගෙන ඉන්නකම් මාර්යා කිසි ප්‍රශ්නයක් කරන්නේ නැහැ. ඒක හොඳට තේරෙනවනේ. හොඳට බලන්න පින්වත්නි, ඔයාලා ඔය ඉන්න මට්ටමේ ඔහොම හොඳට හිටියට ඔයාලා ඔය ඉන්න මට්ටමේදී ඔයාලට කිසිම අභියෝගයක් නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න, නිවන් මඟ වඩන්න පටන් ගත්තොත් ඔයාලා කවදා හරි නිවන් මඟ පින්වත්නි ලෝකේ නැති ප්‍රශ්න එදාට. ලෝකේ නැති ඔයාලට දැන් ඉහෙන් බහින ප්‍රශ්නය නැ ටිකක් භාවනා කරන්න පටන් ගන්නකො. කොන්දේ අමාරු ඉන්නවා එනවා එක විදියට වාඩි වෙලා ඉන්න බෑ. ඇඟ පතරි දුම් දෙනවා. ඒ කියන්නේ ඒක අතෑරෙන්න ඕන තරම් හේතු යදිනවා. ඒ වගේ අර අදෘශ්‍යමාන තත්ත්වයක් අපේ ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. ඇයි එහෙම කියලා මේ ලෝකේ ඇතුළේ ලිහන්නත් බෑනේ. ඇයි දැන් බලන්නකො ටීවී එක බලන්නේදී මොකක්වත් නැහැ. ටෙලිඩ්‍රාමා බලනවා නේද? අනේ කිසි ප්‍රශ්නයක් නැහැ. උත්තට hina වෙලා ළඟ ඉන්න කෙනත් එක්ක කතා කර කර නිදි වරාගෙන කරන්න පුළුවන්. නමුත් විනාඩි 15ක් භාවනා කරලා බලන්නකො. විනාඩි 15යි භාවනා කරන්න පුළුවන්. විනාඩි 10ක් විතර භාවනා කරනෝනේ. විනාඩි 15ක් භාවනා කරාම පැයක් වගේ. ඒ වුණාට ටෙලිනාටි පහය බලනවා පැය දෙකමාර තුන දන්නේත් නැහැ වෙලාව යනවා. එහෙනම් මතක තියාගන්න, ස්වභාවයෙන් ධර්මයට අමාරුයි. අධර්මයට පහසුයි. ඉතින් මේ සමහර මෝඩ මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ දැන් ওই භාවනාවක් වුණත් වැඩෙන්නේ නැහැ. සද්ධාව ශක්තිමත් නොවුනොත්. යම් සද්ධාවක් තිබ්බොත් විතරයි භාවනාව වුණත් වැඩෙන්නේ. සද්ධාවක් තිබ්බොත් විතරයි භාවනාව වැඩෙන්නේ. එතකොට මේ සද්ධාව පොඩ්ඩක් දුර්වල වුණොත් එහෙට මෙහෙට වුණොත් එයා භාවනාව දිනුවක් නැහැ. භාවනාවේ කිසි දියුණුවක් නැහැ. ඔය මන් දන්න භාවනා කරන අය ඉන්නවා. ඒ කියන්නේ භාවනාව කරන්න පටන් ගන්නකොට සද්ධාව තියෙනවා. එතකොට ඒ කාලේ වැඩෙනවා. ඒ කාලේ දැන් මම හොඳට දන්නවා. නමුත් මම ඒ අයට කාටවත් ඒවා කියන්න යන්නේ නැහැ. අර සද්ධාව තියෙන නිසා ඒ කාලේ මුල් කාලේ හොඳට භාවනාවෙන් ප්‍රීතිය පස්සද්ධියම ටික ටික දැනෙනවා. ඊට පස්සේ අර බුදුරජාණන් සිකිරි ධර්මී කිරි විශේෂයෙන්ම භාවනාව උපදෙස් දෙන කෙනා කිරි සද්ධාව නැති වුණොත් භාවනාව කියලා දෙන කෙනෙක් ඉන්නෝනේ. භාවනාව කරවන කර්මාචාර්යයන් කම්මට්ටානාචාර්යවරයෙක් ඉන්නෝනේ භාවනාව කරවන. එයා කිරි සද්ධාව නැති වුණොත් එදා ඉඳලා භාවනාව වැඩින්නේ බලන්න පොඩි තැනකින් යහිර මුල් කාලේ සමහරට ප්‍රීතිය පස්සද්ධිය චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා. උවමනාවක් තියෙනවා. අර සද්ධාව තියෙනවා මුල් කාලේ. ඉතින් අපි ඒවා කියන්න යන්නෙත් නැහැ. හැබැයි දන්නවා කතාව. දැන් මෙයාට මෙතන තමයි නැවතිලා ඉන්නේ කියලා දන්නවා. මම නම් ඒවා කියන්න යන්නේ නැහැ. කියන්න ගියාට පස්සේ ලොකු අමාරුවක වැටෙනවා. මම මේ පොදුවේ විතරයි කියන්නේ ඇත්තටම. ඊට පස්සේ අර සද්ධාව යම් තැනක දුකැලල් වුණොත් සද්ධාව දුර්වල වුණොත් එයා සාරිපුත්තෙන් වහන්සේ ගැන බණ ඇහුවත් සාරිපුත්තෙන් වහන්සේගෙන් කමටහන් ඉල්ලගත්තත් එයාගේ භාවනාව වැඩෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ඉතරේ ධර්මී කෙරේ කොහොමත් සද්ධාව තියෙන්න ඕන, කමටහන දෙන කෙනා කෙරෙහි සද්ධාව තියෙන්න ඕන. සද්ධා සිතති. ඒ නිසා තමයි ඔය බුද්ධ ශාසනයේ ස්වභාවයක් තියෙන්නේ. බුද්ධ ශාසනය තුළ ස්වභාවයක් තියෙනවා, මේ සාමාන්‍යයෙන් භාවනා වුණත් කරවනකොට එයා ඒ ඒ කියන්නේ ධර්මයක් උපකාර කරනකොට ආචාර්ය වත, උපාධ්‍යාය වත කියලා එකක් තියෙනවා. වත් පුරන්න ඕන, වත්මානත් පුරන්න ඕන. ඇයි? ඒක නිවන් මඟ පිහිටන්ට බලපානවා. පැවිදි වුණාට පස්සේ පැවිදි වුණ මුල් කාලේ ගුරුවරයා යටතේ ගුරුවරයාට අප උපස්ථාන කරගෙන, ගුරුවරයාට අනුග්‍රහ කරගෙන, ගුරුවරයාගේ පාත්‍ර සිවුරු පිරිසුදු කර කර ඒ වගේ අපි වත් පිළිවෙත් පුරනවා අවුරුදු පහක් විතර. පින්වත්නි, දැන් එහෙම මොකක්වත් නැහෙනේ. අද මහණ වෙනවා, හෙට බණ කියනවා, එච්චරයි. දැන් වෙලා තියෙන්නේ ඕක. ඉතින් ඒ නිසා බණ කියන කෙනාගේ ඇතුළෙත් ධර්මයේ පිහිටන්නේ, බණ අහන කෙනාගේ ඇතුළෙත් ධර්මයේ පිහිටන්නේ. අද එයා සිවුරු පොරෝගෙන තියෙන්නේ බණ කියන්න. සමහර අය මහණ වෙලා තියෙන්නේ බණ කියන්න. පිළිවෙතයට වැඩන්නේ, පිළිවෙත වැඩන්නේ. ඒ කියන්නේ මහානකම ඇතුළෙත් එහෙනම් අද මහානකමට එන්නේ ගොඩාක් දෙනෙක් පටු අරමුණේ. ඒ නිසායි ප්‍රතිඵල නැත්තේ. මම දන්න සමහර අය ඉන්නවා, ඒගොල්ලෝ බහන වෙලා තියෙන්නේ පිළිවෙත් පුරන්න නෙමෙයි. අර ලාමක ගිහි ජීවිතේ වගේ එකක් ගෙවන්න. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා මහණ වුණාම කෑම ලැබෙනවා, මහණ වුණාම සිවුරු ලැබෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ සුපුරුදු විදියට මොකක් හරි මේ වැඩපළ කරගෙන ආරාම හදාගෙන ආරාමයක් කරගෙන යාගේ වෙන අරමුණක් තියෙන්නේ. පැවිද්ද ඇතුලේ තියෙන්නේ නිස්සරණාර්ථය විතරයි. එතකොට තමයි පැවිද්ද යಾದෙන්නේ. පැවිදි වෙනකොට අපි ඔක්කොම මේ අර්ථේ නඩත්තු කරන්න ඕන. ඒකනේ පැවිදි වෙනකොට කියන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ, සියලු දුක් නිවලා නිස්සරණේ පිණිස. නිස්සරණී කියන්නේ චන්දරාගයේ දුරු කිරීම පිණිස. චන්දරාගයේ දුරු කිරීම පිණිස නිස්සාරණ නිබ්බාන සච්චිකරණත්තාය අමා නිවන සාක්ෂාත් කර ගන්නට ඕන මම. ඉමං කාසාවං ගහෙත්වා, ඒ වෙනුවෙන් චන්දරාගයේ දුරු කරලා මේ ගෞතම බුද්ධ ශාසනයේ තුලදීම චන්දරාගයේ දුරු කරලා නිස්සරණාර්ථයේ තුලින් තුන් භවයෙන් නික්මිලා අමා නිවන පිණිස නිබ්බාන සච්චිකරණත්තා ඉමං කාසාවං ගහෙත්වා, ඒ වෙනුවෙන් මේ කසාවත ඔබ වහන්සේලා අරගෙන පබ්බාජේත මං බන්තේ, අනේ ස්වාමීනි මාව පැවිදි කරන්ට අනුකම්පං උපාදාය, මට අනුකම්පා කරනු මැනවි. එහෙමයි පැවිදි ඉල්ලන්නේ. එතකොට අර මාරයා ගැහුවාම ඒ අර්ථයට යනවා. මාරයා ගැහුවට පස්සේ ඒ අර්ථයට යනවා. දේ අර්ථේ නෑ ඊට පස්සේ. ඒ ඒ අර්ථේ නෑ. දැන් මන් දන්නේ එක ඉන්නවා, එක හඳුරු කෙනෙක්, එයා කලින් නර්ස් කෙනෙක්. මහනෙලා. දැන් මහනෙලා ඉන්නවා. එතකොට එයා එයාගේ වැඩේ තමයි මොන හරි බෙහෙත් ටිකක් හම්බුනොත් එහෙම බෙහෙත් වට්ටෝරු හම්බෙනවනේ පන්සල හරියට ඖෂධ පූජා කරනවනේ. ඒ වගේ බෙහෙත්. එයා මේ අර ඉන්න හාඳුරුරු එකතු කරගෙන එයාගේ අර දැනුවත්කම කියනවා, මේ බෙහෙත මේකට ගන්නී, මේ බෙහෙතෙන් මේක හොඳ වෙනවා, මේකට තව මේවත් එකතු වුණොත් හොඳයි කිය වාක්‍ය කියනවා. එච්චරයි. අන්න ඒ වගේ පින්වත් අපිට පැටලෙනවා. අපි ඕනම කෙනෙකුට මේ ජීවිතේ වරදිනවා. ඒ වරදින්නේ මොකක් නිසාද? සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ කියලා වචන හතරකින් අපි ජීවිතේට නිවන් මඟට ජවය අරගෙන නැහැ. නිවන් මාර්ගයට ජවය අරගෙන නැහැ. එතකොට අපි ඕනම කෙනෙකුට වරදිනවා. ඕනම කෙනෙකුට වරදිනවා. වරදින බව දැන් මන්නම් ඇත්තටම වරදිනකොටම වරදින බව දන්න ඕන කෙනෙකුට. එකන මං කෙනෙක් ළඟට ආවම මං දන්නවා එයට වරදිනවා කියලා. ඒවන මං කියන්නේ යන්නේ. දැන් කියන්නේ යන්නේ. අවස්ථාවට ඇයි කිව්වොත් හොඳයි කිව්වා පැත්තකට උනා. හොත්තටම පැහැදිලිව දන්න. මොකද හේතුව ඒක කිව්ව ගමන් එයා හිතන්නේ එයත් එක ගැටුමක් කියලා. මේ ලෝකේ නිවැරදි කරන්න බෑ පින්වත්නි. දරුවෙක්වත් නිවැරදි කරන්න බෑ මේ කාලේ. දරුවෙක් වුණත් නිවැරදි කරන්න ගියොත් එයා අම්මා එක්ක පැටලෙනවා. අම්ම කෙනෙක්ව නිවැරදි කරන්න බෑ. ඒ අම්මා දරුවා එක්ක පැටලෙනවා. ස්වාමියා නිවැරදි කරන්න බෑ. කෝලහලයක් තමයි. බිරිඳ නිවැරදි කරන්න බෑ. ගැටුමක් තමයි ගෙදර. ඒ නිසා ලෝකේ නිවැරදි කරන්න යන්න එපා. තමන් නිවැරදි වෙන්න. ඒ තමන් නිවැරදි වෙනකොට සමහර විට අපට යම් යම් පරිත්‍යාගශීලීකම් යම් අපේ අර සුවපහසු අපි බලාපොරොත්තු වෙන ජීවිතය අපිට අතාරින්න වෙයි. ඒ එක පව අතෑරෙනකොට සතුටු වෙන්න මේ ජීවිතේ පව අතෑරෙන්නේ නිවන පිණිස කියලා හිතන්න. ලෝකේ ඕනම වෙලාවක ජීවිතේ අතෑරෙනවා කියන එක වටිනා දෙයක්. ලෝකයා එකට කැමති නෑ. ලෝකේ කැමති නෑ මිනිස්සු අතෑරලා දාන ජීවිතේ. නමුත් අතෑරෙන එක හොඳ දෙයක්. එතකොට එහෙනම් මතක තියාගන්න පින්නත්නි, අපි අතාරින්න පටන් ගන්න ඕන කොතනින්ද? අපි පුරුදු වෙන්න ඕන අපේ පංචස්කන්ධය අතාරින්න. අපි අපේ පංචස්කන්ධය අතාරින්න පුරුදු වෙන්න ඕන. අපේ ගැඹුරු අර්ථය ඒක තමයි. පංචස්කන්ධය අතාරින එක. දැන් ගම්මල ඉන්නවා. ඒ සමහර ගම්මල ඉන්නවා. එයා මේ 17 එකක්වත් අතාරින්න කැමති නැහැ. ඒ ටිකත් මේ කොහේ හරි තියෙනව තැනක. ওই ගම් සමහර ගම්වල පොල් කට්ටක්වත් අතාරින්න කැමති නැහැ. කාටවත් දෙන්න කැමති නැහැ. ඉතින් පංචස්කන්ධය අතාරින්නේ කොහොමද පින්වත්නි? ඒක කරන්න අමාරුයි. එතකොට ඇයි? මොකද මේ නිර්වාණය කියන එක තියෙන්නේ පංචස්කන්ධය අතෑරපු තැනක. එහෙනම් අපි පංචස්කන්ධය අතාරින්න ඕන, කර්මය අතාරින්න ඕන, රාග ද්වේෂ මොහ ටික අතාරින්න ඕන. මොකද රාග ද්වේෂ මොහ ටික ඇතුලේ තමයි කෙලෙස් මිටි හැදෙන්නේ. රාගදේශ මොහොතික ඇතුලේ තමයි කෙලෙස් මිටි. ඊට පස්සේ ජරා මරණ වලින් පීඩා වෙන ජීවිතය අතාරින්න ඕන. ජරා මරණ වලින් පීඩා වින්දින ජීවිතය අතාරින්න ඕන කියන්නේ අර ජරා මරණ ලඟ වෙන්න ධර්මයක් නැති වුණාට පස්සේ සිහි කල්පනාව නැති වෙනකොට එයාට පින්වත්නි ලෝකේ අතාරිනවා කියලා හිතෙනකොට පවා බය වෙනවා, තැති ගන්නවා. ඉතින් සුගතියකවත් හිත පිහිටව ගන්න බෑ. අද ගොඩාක් මැරෙන අය දුගතිය යන්නේ. දුගතිය. මේ ඉතින් ලොකුවට ආචාර වෙඩිමුර එහෙම තියලා ලෑස්ති වෙනවා. එක එක මිනිස්සු මැරුණාට පස්සේ මෙහෙ ඉතින් ලොකුවට ඉතින් ආරාජ්‍ය අනුග්‍රහය දීලා මේ කෙලෙස් වඩවඩ ඉඳලා තියෙන්නේ. ඉතින් මිනිස්සු හිතාගෙන ඉන්නවා ලොකුවට චිතකයක් ගහලා රාජ්‍ය අනුග්‍රහය දීලා කෙනෙක් මැරුණාට පස්සේ රාජ්‍ය අනුග්‍රහය දීලා ඒ ටික කරාට පස්සේ මේ අපේ යුතුකම් ඉෂ්ට වුණා කියලා. පින්වත්නි, කොහොමද ලෝකයක් වෙනුවෙන් මම යුතුකම් ඉෂ්ට කරන්නේ? මේ රාජ්‍ය අනුග්‍රහය දීලා පින්වත්නි මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ආචාර වෙඩිමුර තියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එයා රාගේ නම් වඩලා තියෙන්නේ ජීවිතේ. ද්වේෂේ නම් වඩලා තියෙන්නේ, මෝහේ නම් වඩලා තියෙන්නේ. පින්වත්නි මිනිහා කවුරුණත් අමාරු වැටෙනවා. රාග ද්වේෂ මෝහ නම් වඩලා තියෙන්නේ. එයා වෙනුවෙන් පින්වත්නි වාර්තා වැඩසටහන් දාලා ටීවී එකේ තින් එයාගේ මෙහෙවර කියලා එකක් මොකද්ද එකක් කතා කරලා ලොකුවට වැඩ කළාට වැඩක් නැහැ. ඇතුලේ ධර්මයේ මිය ගිහින් නම් කෙලෙස් නම් එයාගේ ජීවිතය ඇතුලේ පණ ගහලා ඇවිල්ලා තියෙන්නේ. එයා මොන මට්ටමේ කෙනෙක් වුණත් එයා රාග දේශ මොහණම් වඩලා තියෙන්නේ. එයා අමාරුවේ වැටෙනවා පින්වත්නි. එයා අමාරුවේ වැටෙනවා. ඒ වගේ මතක තියාගන්න එයාගේ ඇතුලේ වැඩිලා තියෙන්නේ පින්වත්නි සතර සතිපට්ඨානේ නම් එයාගේ ඇතුලේ වැඩිලා තියෙන්නේ එර්ධිපාද ධර්ම නම් එයාගේ ඇතුලේ වැඩිලා තියෙන්නේ කුසලය තුල උපදවා ගැනීමේ ශක්තිය නම් අකුසලයේ දුරු කිරීමේ ශක්තිය නම් එයා තුල වැඩිලා තියෙන්නේ. එයා තුල වැඩිලා තියෙන්නේ පින්වත්නි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ටික නම්. එයා තුල වැඩිලා තියෙන්නේ බල ධර්ම ටික නම්. එයා තුල වැඩිලා තියෙන්නේ සීක බල ධර්ම නම්. එයා තුල බොජ්ජංග ධර්ම නම් වැඩිලා තියෙන්නේ. එයා තුල ආර්ය ෂ්ටාංගික මාර්ගය නම් වැඩිලා තියෙන්නේ. එයාට ආචාර වෙඩිමුර නැති වුණාට කමක් නැහැ. රාජ්‍ය අනුග්‍රහය නැති වුණාට කමක් නැහැ. ලංකාවේ නම ගියපු මල්ශාලා වලින් පෙට්ටි නැති වුණාට කමක් නැහැ. පින්වත්නි, එයාට තියෙනවා නිවන් නොදැක්කත් සසර ගමනේ අභිමානයක් තියෙනවා. සසර අභිමානයක් නැහැ. ඒකෙන් මම අදහස් කරන්නේ සුගතියක් එයාට තියෙනවා. අද පින්වත්නි ලෝකේ ගොඩාක් විකෘති වෙලා. රාග ද්වේෂ මෝහ වඩමින් ගත කරන ජීවිතයට ලෝකේ සාදුකාර දෙන මට්ටමක් තියෙන්නේ. ධර්මයක් වඩන එකට සාදුකාර දෙන්නේ නැහැ. නිවන් මඟ වඩන එකට සාදුකාර දෙන්නේ නැහැ. පිළිවෙත් පුරණ එකට සාදුකාර දෙන්නේ නැහැ. පිළිවෙත් පුරණ එක මානසික උම්මතුකමක් විදියට සලකන්නේ. පිළිවෙත් පුරනවා නම් යම් කෙනෙක් අපෝ මහ විකාර වැඩක් කියලා හිතන්නේ. පිළිවෙතක් නැති තැනක කොච්චර අසාර්ථකද බලන්න. අනික මතක තියාගන්න මේ පිළිවෙත කියලා කියන්නේ බණහන එකම නෙමෙයි. පිළිවෙත් පුරන්ට පුරන්ට තමයි අපේ ඇතුළ සංසුන් වෙන්නේ. පිළිවෙත් පුරන්ට පුරන්ට අපේ ඇතුළාන්තයේ සංසුන් වෙනවා. පිළිවෙතක් නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? පිළිවෙතක් නැති වුණොත් අපේ ඇතුළ නොසන්සුන් වෙනවා. කෙලෙස් කෝලහලයක් ඇතුළේ ඇති වෙනවා. කෙලෙසුන්ගේ පීඩාව ඇතුළේ වැඩි වෙනවා. ඒ කෙලෙසුන්ගේ පීඩාව වැඩි වෙන්න එයා අමාරු වැටෙනවා. එහෙනම් මතක තියාගන්න පින්වත්නි, තමා තුළ පංචස්කන්ධයක් හට ගන්නවා කියලා දන්නේ නැත්නම්, තමා තුළ කර්ම රැස් වෙනවා, ඒ කර්ම රැස් වෙන කර්මී විසින් අපේ ගමනාගමන පහසුකම් හදනවා. ගමනාගමනේ හදනවා. යන්නේ කොහෙද, එන්නේ කොහෙටද කියන එක හදනවා කර්මයේ. එහෙම එකක් දන්නේ නැත්නම් ඊට පස්සේ රාග ద్వේස මෝහ කියලා තත්වයක් මා තුළ පැන නගිනවා. ඒකට අනුව චිත්තචෛතසික ධර්ම හට ගන්නවා. ඒකට අනුව අභ්‍යකතය හට ගන්නවා කියලා එයා දන්නේ නැත්නම්, එයා ඒක දන්නේ නැත්නම් මම මේ ජරා මරණ වලින් බැටකන ජීවිතයක් දායාද කරගත්ත කෙනෙක්, මගේ දායාදේ ජරා මරණ දුක නේද කියලා යාට කල්පනා වෙන්නේ නැත්නම් දන්නේ නැත්නම් මායාගෙන් මට බැටකණ්ඩ වෙනවා කියලා යා දන්නේ නැත්නම් අන්නේ ඒකට තමයි කියන්නේ මිච්ඡාදිට්ටි කියලා කියන්නේ. එයා මහා මිත්‍යා දෘෂ්ටිකේ කියන්නේ ඔන්න ඔය මට්ටමට. සීක ශ්‍රාවකයා කියලා කියන්නේ කවුද? සීක ශ්‍රාවකයා කියලා කියන්නේ එයා දන්නවා පංචස්කන්ධය කියලා එකක් මා තුල හට ගන්න බව. එයා දන්නවා මා තුල රාග ද්වේෂ මෝහ හටගෙන ඒකට අනුව චිත්තචෛතසික ධර්ම හට ගන්න බව. එයා දන්නවා මා තුල නිරතුරුවම කර්ම රැස් වෙනවා කියලා. එයා දන්නවා මම මේ උපන් සත්‍යය විදියට මම යන්නේ ජරා මරණ දුක පැත්තට කියලා එයා දන්නවා. එයා දන්නවා අදෘශ්‍යමාන බලයක් විදියට මගේ ධර්ම මාර්ගයට අභියෝග කරන මාරපාක්ෂික බලපෑම් මේ ලෝකේ තියෙනවා කියලා එයා දන්නවා. අන්නේ දන්න කමට කියන්නේ සීක ශ්‍රාවකයා කියලා. සීක ශ්‍රාවකයා කියලා. එතකොට මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය මොකක්ද දන්නවද? ආර්ය ශ්‍රාවකයා තුළ අත්‍තර මේ සීක ශ්‍රාවකයා තුළ තවම ආර්ය ශ්‍රාවකත්වයේ මෝරමින් තියෙන කෙනා. ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ මේ පංචස්කන්ධ ධර්ම හටගන්නේ මේ විදියටයි. පංචස්කන්ධ ධර්ම හටගන්නේ මේ විදියටයි. රූපය හටගන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. වේදනාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. සංඥාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. සංස්කාර හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. විඥානය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් කියලා මෙන්න මේ හටගන්නා වූ ප්‍රත්‍යෝත්පන්නතාවය දැනුවත් වෙනවා. ඊට පස්සේ ඒ හැම එකකම හට ගැනීම පිළිබඳ යාට යම්කිසි දැනුවත්කමක්, අවදිකමක්, තේරුම් ගැනීමක් යා තුල තියෙනවා. ඊට පස්සේ යා තුල හට ගන්න කර්ම රැස් වෙන්නේ කුමකින්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඒක යා දන්නවා. ඊට පස්සේ යා තුල රාග දේශ මොහ හට ගන්නෙ මොන නිසාද? රාග දේශ මොහ හට ගන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. යා දන්නවා ඒක. අවිද්‍යා ආදනම් කරගන්න අවිද්‍යා සම්පස්යෙන් තමයි හටගන්නේ. මම දන්නවා ඒක. ජරා මරණ දුක හටගන්නේ ಜಾති ප්‍රත්‍යයෙන් කියලා ඔන්න ඔය විදියට පටිච්ච සමුප්පන්න ප්‍රත්‍යෝත්පන්න తত্ত্বය දැනුවත් වෙනවා. අන්න ඒකට කියන්නේ ආර්ය ශ්‍රාවකයා කියලා. ආර්ය ශ්‍රාවක. එයා තුල පිහිටනවා ඒ දැනුම. ඒ දැනුම මත එයා පිහිටා ඉන්නවා. ඒ දැනුම මත එයා බැසගෙන ඉන්නවා. ඒකට තමයි ආර්ය ශ්‍රාවකයා කියන්නේ. හැබැයි මේ ආර්ය ශ්‍රාවකත්වයේ කියන්නේ මිය යන්න පුළුවන් දෙයක්. ආර්ය ශ්‍රාවකත්වයේ කියන්නේ ඒක මැරෙන්න පුළුවන්. ඕනම් වෙලාවක එක මියයන්න පුළුවන්. හැබැයි යම් ශ්‍රාවකෙක් පින්වත්නි සෝතාපන්න ඵලයට පත් වුනොත් ඒක මිය දෙන්නේ නැහැ. ඒක ජීවිතය ඇතුලේ මැරෙන්නේ නැහැ. ඒක ජීවිතය ඇතුලේ මිය යන්නේ නැහැ. එතකොට දැන් මේ සෝතාපන්න වීම පිණිස ආර්ය ශ්‍රාවකයාගේ මෝරා වැඩිම කියලා කියන්නේ එයා මේවායේ සමුදය සහ නිරෝධය දෙකම හොඳට දැනගන්නවා. මේ කියාපු කාරණාවලම සමුදයයි නිරෝධයයි දෙකම දැනගන්නවා. විදර්ශනා ශ්‍රාවකයාගේ ස්වභාවය මොකද්ද? මොකද මේ විදර්ශනා ශ්‍රාවකත්වයෙන් තමයි යථාභූත ඥානය කියන தත්වයට එයාට එසවෙන්න පුළුවන් වෙන්නේ. යථාභූත ඥාන. එතකොට විදර්ශනා ශ්‍රාවකයා තමයි එයා රූපස්කන්ධයෙන් නිරතුරුව නිරුද්ධ වෙන බව දකිනවා. වේදනාස්කන්ධයෙන් නිරතුරුව නැති වෙලා යන බව දකිනවා. සංඥාස්කන්ධයෙන් නිරතුරුව ඇති වෙලා නැති වෙලා යන විදිය දකිනවා. නිරන්තරයෙන්ම ඇති වෙලා නැති වෙලා යනවා. ආයේ මොහොතක්වත් නොපවතිනවා. පවතින්නේ නැහැ. සංස්කාර නිරතුරුව ඇති වෙලා නැති වෙලා යනවා. විඥානස්කන්ධයෙන් නිරතුරුව ඇති වෙලා නැති වෙලා යනවා. අනේ මේ ස්කන්ධ පංචකය ඇතුලේ මට පදිංචි වෙලා ඉන්න බෑ නේද කියලා. ඇයි පදිංචි වෙලා ඉන්න බැරි? ප්‍රත්‍යෝත්පන්නයක් වර්තමානයේ කියන එක නොපවතින තත්ත්වයක් මේ වෙලාබෙම ඇති වෙලා නැති වෙලා යනවා. අන්න විදර්ශනා ශ්‍රාවකත්වයේ මෝරණ්ඩ ගන්නවා. එතකොට කර්ම රැස්වීම නිරතුරුව ඇති වෙලා නැති වෙලා යනවා. අරමුණු පදනම් කරගෙන කර්ම රැස් වෙනවා. අරමුණින් අයින් වෙනකොට ඒ කර්ම රැස් වෙන එක නිරුද්ධ වෙනවා. එතකොට අලුත් අලුත් කර්ම රැස් වෙනවා. හැම වෙලාවකම අලුත් අලුත් කර්ම රැස් වෙන මට්ටමේ විශාල අභියෝගයක අපි ඉන්නේ. කර්මය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කළොත් විතරයි අරහත්ත්වේ කරා යන්නේ. ඒ නිසා වර්තමාන මොහොත කියන්නේ නිවනට අභියෝගයක්. අපේ අද වර්තමාන මොහොත කියන්නේ මගපල වෙනුවෙන් තියෙන විශාල අභියෝගයක්. ඇයි? කෙලෙස් වැපිරීලා අපේ ජීවිතය ඇතුලේ අස්සක් මුල්ලක් නැර පින්වත්නි කෙලෙස් අපේ ජීවිතය ඇතුලේ තියෙන්නේ. හැම තැනකම කෙලෙස් තියෙන්නේ. ජීවිතේ හැම අවකාශයක් ඇතුලේම කෙලෙස් තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ ධර්මය ඉතාම මැනවින් තේරුම් ගන්න. ඒ වගේම යා තුල රාග ద్వේෂ මොහ පින්වත්නි අරමුණ වටේට ඇති වෙනවා. අරමුණින් තොරව රාග ద్వේෂ මොහ හටගන්නේ. රාග ద్వේෂ මොහ නිසා රාග ద్వේෂ මොහ ප්‍රත්‍යයන් කරගෙන චිත්තචෛතසික ධර්ම හටගන්නවා. රාග ద్వේෂ මොහ නිරුද්ධ වෙනකොට චිත්තචෛතසික ධර්ම නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේක යා දකිනවා. නිරන්තරයෙන් හැම වෙලාවකම වර්තමානයේ සිද්ධ වෙන මේ ක්‍රියාවලිය දකිනවා. පින්වත්නි යම් තැනක පංචස්කන්ධය හට ගන්නකොට ඒ පංචස්කන්ධේ ඒ වෙලාවෙම බිඳිල යනවා. ජාතිපච්චය ජරා මරණං කියලා විදර්ශනාමය ශ්‍රාවකෙක් විදියට මේ විදියට ගැඹුරින් යා විමසා බලනවා. ඒ විමසා බලනකොට විදර්ශනා ශ්‍රාවකත්වේ මෝරණ්ඩ ගන්නවා. මේ විදියට නිරතුරුව ඇති වෙලා නැති වෙලා යන නිසා අනිත්‍යයි නේද? අනිච්චානුපස්සී විහෙරති. මෙබඳු ස්කන්ධ ලැබිච්ච එක කර්ම රැස් වෙන එක රාග ద్వේෂ මොහ මත පදිංචි වෙලා ඉඳ වෙච්ච එක ජරා මරණ වලින් බැටකන එක අදෘශ්‍යමාන බලයක් විදියට මායාගෙන් බැටකන්ට වෙච්ච එක මායාගෙන් බැටකන මේක මහ දුකක්. මේක ඇතුලේ මම මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා තෘෂ්ණාමාන දිට්ටි සහගතව මුකුත්ම ගන්න නෑ නේද කියලා යම් කෙනෙක් ගැඹුරින් විමසන්න පටන් ගත්තොත් ඒ ගැඹුරින් විමසා බලන කෙනා දුක ඉවර කරනවා. යථාභූත ඥානය උපදව ගන්නවා. අන්න එතකොට තමයි යාට සෝවාන් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ බඳු ඇතුලාන්තයේ තුල වැඩපිළිවෙලක් තුලින් අපට මේ බුද්ධ ශාසනයේ සැබෑ ආධ්‍යාත්මික ජයග්‍රහණය කරා යන්න පුළුවන්. ඒකට වයස තත්ත්වයේ තරාතිරම උගත් බුද්ධිමත්කම් අදාළ නැහැ. උවමනාව තියෙන සිහිනුවන තියෙන සද්ධාවාදී ඉන්ද්‍රිය ධර්ම ශක්තිමත් වූ ශ්‍රාවකයෙකුට මේ වැඩේ කරගන්න පුළුවන්. එබඳු දක්ෂතා සහිත ශ්‍රාවකත්වයක් උදෙසා මේ උතුම් බුද්ධ දේශනාව ඔය පින්තුන්ලා හැම දිනාටම උපකාර වේවා. මේ උතුම් දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ සමන්ති කුරුඳුවත්ත, දිල්හානි කුරුඳුවත්ත, රොහාන් කුරුඳුවත්ත, අප්සරා කුරුඳුවත්ත කියන පින්වත් මහත්ම මහත්මීන්, අයර්ලන්තයේ සේවය කරන කසුනි අකේෂා කලංසූරිය, චින්තක ප්‍රියන්ත කන්දගේ සුජීව දිලීප් කුමාර කියන පින්වත් මහත්ම මහත්මීන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ පිනතුන් බලාපොරොත්තු වෙනවා පරලෝ සපත් ආර්යසේන කුරුඳුවත්ත තමන්ගේ ස්වාමි පුරුෂයාණන්ට පියතුමන්ට අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතුමන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ආර්යසේන කුරුඳුවත්ත මහත්මාට මේ කුසල් බලවත් වෙලා එතුමාගේ ආයති භවයේ සසර ගමන සුවපත් කරගනිත්වා. ඒ වගේම මේ වැඩිහිටි මව්වරු සහ මේ පිනතුන් සියලු දෙනාගේම නමින් මිය පරලෝගියා වූ වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවගාමී ජීවිතේ වඩා යහපත් කරගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවා. සියලු දෙනාටම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් අපි ආශිර්වාද අනුමෝදනා සිද්ධ කරනවා. ජූනි මාසේ පළවන දින ජන්මදිනයේ දුණු කුසුමා වීරසිංහ මහත්මියට මේ ධර්ම දානමේ කුසල් උපනිශ්‍රේ වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජයවති රුවන්පතිරණ මහත්මියටත්, ඉන්ද්‍රාණී ඒකනායක මහත්මියට, ධනවති හේමලතා මහත්මියට, SH වීරසිංහ කියන මහත්මේ පින්තුන් සියලු දෙනාටම මේ කුසල් නිදුක් නිරෝගී සුව කායික මානසික සුවපත් බව දීර්ඝායුෂ සම්පත්තිය පිණිස වේවා. මෙලොව යහපත වේවා, පරලෝ සුගතිය වේවා. සියලු දෙනාටම ජීවිතාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සියලු දරුවන්ගේ රැකී රක්ෂා කටයුතුද සරුවප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට මේ කුසලානි සංස ධර්මයන් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මුණුබුරු මිනිබිරියන් ඇතුළු මේ පින්වත් පුංචි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සරුවප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න මේ කුසල් හේතුපකාර වේවා කියලා මේ පුංචි දරුවන්ටත් අපි ආශිර්වාද කරනවා. ඒත් එක්කම දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, සියලු මහා සංඝරත්නයටත්, අපගේ පින්වත් දෙමව්පියන්ටත්, ගුරු ස්වාමින් වහන්සේලාටත්, අපට උපකාර කරන සියලු දෙනාටත්, ධර්ම ශ්‍රවණී කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් සුවසේම මඟඵල නිවන් අවබෝධ වේවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචයේ පටන් භවාග්‍රය දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටම හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
නිබ්බානං
ගීතේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ දරුවන් වන සමන්ති කුරුඳුවත්ත, දිල්හානි කුරුඳුවත්ත, රොහාන් කුරුඳුවත්ත, අප්සරා කුරුඳුවත්ත, අයර්ලන්තයේ සේවය කරන ලේලිය කසුනි අකේෂා කලන්සූරිය, බෑනාවරුන් වන චින්තක ප්‍රියන්ත කන්දගේ, සුජීව දිලිප් කුමාර යන අය විසින්. පරලොව සැපත් ඥාති පිරිස වන මෙම උතුම් ධර්මදානීන් ජනිත වන කුසල් බලයෙන් පරලොව සැපත් ආර්යසේන කුරුඳුගත්ත ස්වාමි පුරුෂයාට භවගාමී සසර සැපවත්ව නිවන් සුවේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වෙසෙන ඥාති හිත මිතුරු පිරිස වන මෙම උතුම් ධර්මදානීන් ජනිත වන කුසල් බලයෙන් ජුනි මස පළමුවන දින චන්මදිනය සැමරූ කුසුමා වීරසිංහ මහත්මියට සුභ ජන්මදිනයක් වේවායි සිත ආශිර්වාද ප්‍රාර්ථනා කරනු ලබන අතර එතුමියටත් ජයවතේ රුවන් පතිරණ ඉන්ද්‍රාණී ඒකනායක, ධනවතේ හේමලතා, SH වීරසිංහ යන අයට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. දරුවන්ගේ රැකිරක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වී නිදුක් නිරෝගී සුවය හා චිරජීවනයේ සැලසේවායි ආශිර්වාද කරනවා. මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ආශිර්වාද කරනු ලබන අතර නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබේවායි ආශිර්වාද කරනවා. ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු සම්පත් ලැබී පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණාව බෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේගේ දෙමව්පියන්ටත් ගුරු ස්වාමින් වහන්සේලාටත් මේ ධර්ම දානමය කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා.